ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ප්‍රථමයෙන් සිරස්තල. ඔස්ට්‍රේලියාවේ නව ලේබර් රජය යටතේ වන පළමු පාර්ලිමේන්තුව හෙට රැස්වේ. කෝවිඩ් ඉහළයාම නිසා ඔස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සම්බන්ධයෙන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලධාරීන් රජයෙන් ඉල්ලයි. ඔස්ට්‍රේලියානු සරණාගතීන් සම්බන්ධයෙන් වන ගැටලු සඳහා මානුෂීය ප්‍රතිපත්ති ඉල්ලමින් සරණාගතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් උද්ඝෝෂණයක. රුසියාව කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවට යුක්‍රේන ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්. සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ක්‍රීඩා කළ හයවන ලාංකික ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උපහාර. SBS සිංහල පුවත් සමගින් මම නිපුන දුරංගොඩ. නව ලේබර් රජය යටතේ වන පාර්ලිමේන්තුව හිට උදෑසන පළමුවරට රැස්වීමට නියමිතව තිබේ. මෙම රැස්වීමේදී අවම වශයෙන් නීති 18ක් ඉදිරිපත් කිරීමට සහ සාකච්ඡා කිරීමට අපේක්ෂිත බවද වාර්තාවේ. එමෙන්ම හෙට දිනේදී මෙලෙස විවෘත වන 47 පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 151 දෙනෙකු සහ සෙනෙත් සභිකයින් 72 තිවුරුම් දීමට නියමිත අතර දේශගුණික විපර්යාස, ජීවන වියදම් පීඩනය සහ මධ්‍යම අයවැයේ තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි ස්කයි නිවුස් වෙත සඳහන් කොට සිටියේ වැඩිහිටි රැකවරණය, ශ්‍රම හිඟය සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයද ව්‍යවස්ථාදායක න්‍යායපත්‍රයේ ප්‍රධානත්වයක් උසුලනු ඇති බවයි.
We'll be introducing at least 18 pieces of legislation in our first week in Parliament because we don't want to waste a day. Australia has had a decade of neglect and drift. We want to make sure we get on with the reforms that are necessary in order to advance Australia's interests, in order to create a better future for Australia.
ක්වීන්ස්ලන්ත ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිල්ටන් ඩික් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නව කතානායකවරයා වශයෙන් පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර නව සෙනෙත් සභික සභාපතිවරයා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ලේබර් පක්ෂ සෙනෙත් සභික සූ ලයින්ස් වේ. හෙට රැස්වීමට නියමිත 47 පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගේ පවතින ඉහළ සංස්කෘතිකමය විවිධත්වය පිළිබඳව එම සාමාජිකයින්ගේ අදහස් සම්බන්ධයෙන් වන තොරතුරු අද වැඩසටහනේ කාලින විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියානු ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ සේවාස්ථාන රෙගුලාසි අධීක්ෂණය කරන ආයතනවල බලතල අඩු කිරීමට මධ්‍යම රජය පියවරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වන රෙගුලාසි හෙට සිට වෙනස් වන බව සේවාස්ථාන සමඳතා අමාත්‍ය ටෝනි බර්ග් පවසයි. මෙම අධීක්ෂණ සිදු කරන ඔස්ට්‍රේලියානු ගොඩනැගිලි සහ ඉදිකිරීම් කොමිසම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ නීති මෙම වසර අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතයි. අමාත්‍ය ටෝනි බර්ග් මේ සම්බන්ධයෙන් ABC මාධ්‍ය වෙත සඳහන් කොට ඇත්තේ මෙම අධීක්ෂණ කාර්ය වෙනත් නියාමකින් හටද සිදු කළ හැකි අතර ගොඩනැගිලි සහ ඉදිකිරීම් කොමිසම සතු ඇතැම් නීති හාස්‍යජනක ලෙස තමන් දකින බවයි.
So some of it goes to health and safety regulators, some of it goes to the Fair Work Ombudsman, and some of the things that the ABCC's been doing, which I just think have been ridiculous rules, are gone altogether. So we will no longer be spending taxpayers' money determining what sticker someone's allowed to put on their helmet, whether or not a safety sign has to be pulled down because it's got a union logo in the bottom corner, or what flag might be flying at a building site.
ඔස්ට්‍රේලියානු ගොඩනැගිලි සහ ඉදිකිරීම් කොමිසම අහෝසි කිරීමේ පියවර වෘත්තීය සමිති මගින් පිළිගෙන ඇති අතර මෙමගින් පෙර පැවති ලිබරල් රජය ක්‍රියාත්මක කළ ගොඩනැගිලි සංග්‍රහයේ කම්කරු විරෝධී අංග ඉවත්වීමද සිදුවේ. දිනෙන් දින ඉහළ යන කොවිඩ් ආසාදිත මට්ටම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සම්බන්ධයෙන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම බලධාරීන් රජයෙන් ඉල්ලයි. පසුගිය බ්‍රහස්පතින්දා වන විට වැඩිහිටි මධ්‍යස්ථාන 1013ක නේවාසික වැඩිහිටියන් 6000කට සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 3400කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වයස්ගත සහ ප්‍රජාසත්කාරක සපයන්නන්ගේ සංගමය සඳහන් කොට සිටී. එමෙන්ම ඉදිරිය සම්බන්ධයෙන් බියක් පළ කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ කෝවිඩ් බැලඳීමෙන් නේවාසික වැඩිහිටියන් 114 දෙනෙකු ඇතුළුව මෙම වසර තුළදී පුද්ගලින් 2301 දෙනෙකු මිය ගිය බවයි. අන්තර්වාර ප්‍රධාන විධායක පෝල් සැඩ්ලර් පවසන්නේ අසනීපවීම හේතුවෙන් ශ්‍රම බලකායේ විශාල හිඟයක් පවතින අතර එළමෙන කෝවිඩ් රැල්ලද මාස කිහිපයක්වත් පවතිනු ඇති බවයි.
So what we are looking for is whatever help we can get with workforce, and we've called for the government to extend the support from the ADF to past the middle of August, which is at the moment where their commitment is confirmed. And we'd like to see that extended through into September, because we believe that this latest wave is going to last at least for another couple of months.
නව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින් සරණාගතීන් සම්බන්ධයෙන් වන ගැටලුව සඳහා වඩාත් මානුෂීය ප්‍රතිපත්ති ඉල්ලමින් සරණාගතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ආධාරකරුවන් සිඩ්නීහි විරෝධතාවයක නිරත වීම සිදුව තිබේ. ආගමන රැඳවූ මධ්‍යස්ථාන බෝටු ආපසු හැරවීම සහ ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම සරණාගතීන්ගේ තාවකාලික අවිනිශ්චිත වීසා තත්ත්වය අවසන් කරන ලෙස ඔවුන් සඳහන් කොට සිටී. මේ වන විට ආවම වශයෙන් 13,000ක පිරිසක් ඔස්ට්‍රේලියානු බ්‍රිජින් වීසා මත ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අතර තවත් 19,000ක් තාවකාලික ආරක්ෂාව හෝ ආරක්ෂිත නවාතැන් වීසා මත ජීවත් වේ. එමෙන්ම ඔස්ට්‍රේලියාවෙන් පිටත 200 දෙනෙකු පමණ පැපුවා නිව් ගිනියාවේ සහ නාවුරුහි රඳවා තිබේ. පැවති රජය ඉවත් වී නව රජයක් පත්වීම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ප්‍රතිපත්ති යළි පිහිටුවීමට හොඳ අවස්ථාවක් වන බවද විරෝධතාකරුවන් පෙන්වා දෙයි.
We're here because people have been waiting over 9 years. We've now got rid of the Morrison government, but the misery and the suffering that the last 9 years of Morrison government is still with us. People's families are still separated, people are still in detention, we've still got people on in PNG and Nauru, people who were approved under the Medivac legislation to be transferred to Australia are still waiting for medical treatment, you know, offshore.
තම නිවෙස්වල ස්මෝක් ලාම්ස් නිසි ලෙස ක්‍රියා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නීහි හින්චින් බ්‍රුක් ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් දසහැවිරිදී පිරිමි ළමයෙකු ඇතුළුව තිදෙනෙකු මිය යාමත් සමග බලධාරීන් මේ බව සඳහන් කොට තිබේ. මෙම ශීත ඍතුව තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස 500ක් ගිනි ගැනීමට ලක්ව ඇති අතර පුද්ගලයන් 13 දෙනෙකු පමණ ජීවිතක්ෂයටද පත්ව තිබේ. New South Wales හි ගිනි නිවීම සහ ගලවා ගැනීමේ නියෝජ්‍ය කොමසාරිස් මේගන් ස්ටිෆ්ලර් පවසන්නේ එලෙස ගිනිගත් නිවාස අඩකට ආසන්න ප්‍රමාණයක නිසි ලෙස ක්‍රියා කරන ස්මෝක් අලාම්ස් නොතිබූ බවයි. New South Wales ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන හරිත හයිඩ්‍රජන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සඳහා New South Wales ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩොමිනික් පෙරුටේ මේ වන විට දකුණු කොරියාවේ සෝල් හි සංචාරයක නිරත වේ. මෙම සංචාරය අතරතුරදී ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩොමිනික් පෙරුටේ දකුණු කොරියාවේ හියන්ඩායි සමාගමේ විධායකින් හමුවීමට නියමිත අතර මෙහිදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ හරිත හයිඩ්‍රජන් උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිතයි. මෙහි හයිඩ්‍රජන් සැපියුම් දාම වාණිජකරණය කිරීම සඳහා ඩොලර් බිලියන 3ක දිරිගැන්වීම් ඇතුළත් වේ. ඉදිරි දශක කිහිපය තුළ ලෝකයේ ශුන්‍ය කාබන් විමෝචන තත්ත්වය කරා යාම හේතුවෙන් මේ සඳහා ඩොලර් බිලියන 270ක් ආයෝජනය කිරීමද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයාගේ සැලසුමයි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පුවත් අද වැඩසටහනේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවතක්. යුක්‍රේනයේ විශාලතම වරායක් වන ඔඩෙසා වරාය නගරයට රුසියාව එල්ල කළ නව ප්‍රහාරය මගින් ක්‍රෙම්ලිනය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් මෙන්ම රුසියාව විශ්වාස කළ නොහැකි බව ලොවටම පෙන්වන බව යුක්‍රේන ජනාධිපති වොල්ඩමීර් සෙලෙන්ස්කී පවසයි. යුක්‍රේනයෙන් ධාන්‍ය නැවගත කිරීම නැවත ආරම්භ කිරීම සඳහා තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මත මොස්කව් සහ කියෙව් අත්සන් කරන ලද ගිවිසුමකට දිනකට පසුව මෙම ප්‍රහාරය සිදුව තිබේ. ප්‍රධාන අපනයන නගරයකට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් රාජ්‍යතාන්ත්‍රික ප්‍රගතියක් ලෙස සලකුණු ලැබූ ගනුදෙනුව උල්ලංඝනය කරන බව පෙනී යන අතර යුක්‍රේන ජනපති පෙන්වා දෙන්නේ මෙය ම්ලේච්ඡ ක්‍රියාවක් වන බවයි.
Today's Russian missile attack on Odessa, on our port, is a cynical one, and it was also a strike to the political positions of Russia itself. If someone in the world could still say that some kind of dialogue with Russia, some kind of agreement is needed, you see what is happening. Today's Russian missile has destroyed the very possibility for such statements.
දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනේ ඊයේ නිමාවට පත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 315ක් රැස්කරගෙන සිටී. තරගයේ කාසිය වාසී හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ඖෂධ ප්‍රනාන්දු ලකුණු 50ක් රැස් කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 40ක් රැස් කර ගැනීමට සමත් විය. එමෙන්ම අගනා ඉනිම ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක් රැස් කළේය. අද තරගයේ දෙවන දිනයයි. මේ අතර සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු රැසක් සමගින් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ට ඊයේ තරගයේදී ඉතා අවාසනාවන්ත ලෙස සිය අර්ධ ශතකයේ වාර්තා කිරීම අහිමි වී ගියේය. ඔහු දැවී යන විට පන්දු 106කට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 42ක් පමණි. මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රීඩකයා වන අතර ඔහු සියවන ටෙස්ට් තරඟයට සහභාගී වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපහාරයක් පිරිනැමීමද සිදු විය. චමින්ද වාස් ඇන්ජලෝ මැතිව්ස්ට ඔහුගේ සියවැනි ටෙස්ට් තරඟය වෙනුවෙන් කුසලානය සහ සියවන ටෙස්ට් තරඟය සඳහා වන කැප්තොප්පිය පිරිනැමූ අතර දෙදරාම ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කර තිබීමද මෙහි විශේෂත්වයකි. දැන් දවසේ ප්‍රධාන විනිමය පාතිකාගයන්. ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර 769යි, බ්‍රිතාන්‍ය පවුම් 758යි, යුරෝ 768යි, ජපානෙන් 94.27යි, ශ්‍රී ලංකා රුපියල් 247.92යි. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි වලට දවසේ කාලගුණයේ වර්තාවන්නේ මෙලෙසින්. සිඩ්නි සෙසු සංචක 19යි බලාකුළු සහිතයි, මෙල්බන් වැසි ඇතිවිය හැකි සෙසු සංචක 16යි, පර්ත් බලාකුළු සහිතයි සෙසු සංචක 18යි, ඇඩිලේඩ් සෙසු සංචක 15යි වැසි ඉවත් වෙන කාලගුණයක්. ඔබට බලාකුළු සහිතයි සෙස සංචක 16යි, කැන්බරා සෙස සංචක 15යි අපරභාගයේ වැසි ඇතිවිය හැකි, බ්‍රිස්බේන් ආලෝකමත් දිනයක් සෙස සංචක 22යි, ඩාවින් සෙස සංචක 30යි ආලෝකමත් දිනයක්. ශ්‍රී ලංකාවේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ අන්වේෂණත්වය වාර්තා වන්නේ සෙස සංචක 27යි බලාකුළු සහිත කාලගුණයක් ලෙසින්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.